ഫിറോസ് അല്ലാഹിസ്ലാമത്തിനാണോ അതോ തബി സുപ്രദ് പറഞ്ഞി അത് അംഗഹാരു അതിനുദാഹമുണ്ണി അതത് അപ്പകരി അനുകമ്പാവിനെ പകി സ്വാമി ഹാൻസി നമുക്ക് എന്നാ അവസര തലമുറ സ്വാമി ഹാൻസി സംബന്ധിക്കുന്നോ ഇവകെ ഇടസ്വരാണി സംബന്ധീകരണ ഇടസ്വരാണി മുളിന ഭാവത്താകും அப்படி கல்யாண மித்திர மகாச்சார ரவி கொங்கல்கி மகத்தா சம்பந்தம் இன்னும் அப்படி சுவாமிநாசே வகையும் ரவி கொங்கல்கி மித்திரா கௌரவம் பிள்ளை அறகணும் இது மாட்டு அப்படி ஆராதனா கண்ணா மீ சாட்சா ஆரம்பிக்கிற பகத்தான் தெருவன் சரணம்
தெருவன் சரணாய் ஹெமந்தே நாட்டம அப்படி மீ சாட்சா மாடாவ பகத்தினே அப்படி சுனந்த மகத்தியாகி ஆராதனாவட்டானுவ පවත්වගෙන යන හින්දා එතුමටත් නොම වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අපේ හැමදාමත් සම්බන්ධ වෙලා අපි දැනුවත් කරන අපේ අවසරයි තනමල්ලිලා ඥානවිමල ස්වාමීන් වහන්සේත් හැමදෙනා වෙනුවෙන්ම දෙපා නමස්කාර පූර්වක පිළිගන්නවා. අදත් සාකච්ඡාව පවත්වගෙන යන විදිහට මේ කාට හරි ගැටලුවක් තියෙනා නම් යොමු කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
අවසරයි.
තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්ස. අපේ සර්ගෙන උත් අවසරයි ස්වාමින් වහන්ස. ඇහෙනවද දන්නේ මම ස්වාමින් වහන්ස?
ඇහෙනවා. තෙරුවන් සරණයි.
සරණයි ස්වාමින් වහන්ස. අර මම ප්‍රශ්නයක් ඇරියට ඉදිරිපත් කරන්නේ අර යෝනිසෝ මනසිකාරයක් පවත්වන්න ඕන කරන විදිහට ධර්මකාරණාවක් ඇහුණා. ඒ සම්බන්ධව ඒක මොන විදිහටද යොමු වෙන්නේ කියන එක පොඩ්ඩක් විමස ගන්න අපේ ස්වාමීන් වහන්ස. ධාතුනාරත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධාතුනාරත්ත සූත්‍රයේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඇහුණා. ඒ වෙනකොට ඒකේ යෙදෙන්නේ ස්වාමීන් වහන්ස අර චක්කු ධාතු ඊට පස්සේ චක්කු ධාතුවෙන් රූප ධාතුව, රූප ධාතුවෙන් ඊට පස්සේ චක්කු විඤ්ඤාණ ධාතුව, චක්කු විඤ්ඤාණ ධාතුවෙන් චක්කු සම්පස්ස, ඊට පස්සේ චක්කු සම්පස්ස ධාතුවෙන් චක්කු සම්පස්සජා වේදනාව. එතකොට ඒ වගේ කියනකොට නමුත් ස්වාමීන් වහන්සේ අපේ එතකොට ඒකේ අර අනිත් පැත්තට බුදු ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඒක අර සිදුවෙන්නේ නැති පැත්තක් ගැන දේශනා කරනවා ස්වාමීන් වහන්සේ බුදුජානක වහන්සේ දේශනාවට අනුව. එතකොට ඒ සිදු නොවන පැත්ත තමයි ස්වාමීන් වහන්සේ අපේ ගෝචරත්වය ඒකේ කියන විදිහට. එතකොට ඇත්තටම ඒක ප්‍රායෝගික විතර බලනකොට ඒ සිද්ධි නොවන පැත්තර තමයි අපේ ප්‍රකටත්වය සහ ගෝචරත්වය. එතකොට එතෙන්දී ස්වාමීන් වහන්සේ අපිට ඒ ධර්මකාරණාව ඉස්මතු කළ පෙන්නන්නේ යෝනිසෝ මනසිකාරයක් උපදින්න කියන එක තමයි අර රූපධාතු කියන දේශනාව පැත්තෙනු ඉතනකොට හිතෙන්නේ. ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේ ඒකෙදී අපි කොහොමද මොන ආකාරයටද මේ යෝනිසෝ මනසිකාරයකට යොමු වෙන්නේ කියන එක ඒ සම්බන්ධව ස්වාමීන් වහන්සේගෙන් යම් පැහැදිලි කිරීමක් වෙනවා නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ. අවසරයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා. සංයුත්ත නිකාය කියන සූත්‍රය දේශනාවක් තමයි ධාතු නානත් සූත්‍රය. ධාතු නානත් සූත්‍රයේදී පැහැදිලි කරනවා ධාතු නානස්සං වෝ භික්කවේ දේශිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමීති. එවං බන්තේති කෝතේ වික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච කියලා පැහැදිලි කරනවා. එතකොට වික්ඛවේ මහණෙනි වෝ නුඹලාට ධාතු නානත්තං. ධාතු කියන වචනේ සාමාන්‍ය අර්ථය ස්වභාවය, ස්වභාවය කියන එක. ස්වභාවය නානත්තං කියන්නේ ධාතුව කියන්නේ ස්වභාවයක නානත්තේ. ඒකේ ඒකත්වයක් නෙවෙයි විවිධත්වයක්. කියන්නේ ස්වභාවයන්හි විවිධත්වයක් තියෙනවා. තං සුනාත එක හොඳට අහන්න සාදුකම් මානසිකරෝ. හොඳට මෙනෙහි කරන්න. එතකොට මෙතන පැහැදිලි කරනවා සාදුකම් කියන්නේ මනාව මානසිකරෝත. මානසිකරෝත කියන්නේ මෙනෙහි කරන්න කියලා කියනවා. වාසිස්සාමිති කියන්නම් දේවම් බන්තිති කෝසේ වික්ඛු භගවතෝ පච්චය. හොඳමයි ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්නා. භගවා එකදෝච භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කතමංච වික්ඛවේ ධාතුනානත්ත. මොකද්ද මාර්ගි ධාතුනානත්තය කියලා කියන්නේ? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතුති ධාතු ඉදං උච්චති වික්ඛේ ධාතු නාරත්තති. ඔය විදිහට තමයි සෝත්‍ර දේශනාව තියෙන්නේ. එතකොට මේ මහත්මයා කතමංච වික්ඛේ ධාතු නාත. මොකද්ද මානනි ධාතු ධාතු නානත්වේ කියලා කියන්නේ? දැන් මේ පරියායෙන් අපිට තේරෙනවා ඉන්න පිරිසකට අවධානය යොමු වෙච්ච පිරිසකට ඒ ස්වභාවයන් පිළිබඳව ඉස්මතු කිරීමක් කරනවා. එතකොට මේක පැහැදිලි කරන්නේ ධාතු ධාතු කියන වචනයම ගත්තට පස්සේ අපේ මහත්මයා ස්වභාවයන් කියන එකයි ඉස්මතු වෙලා එන්නේ. ඉතින් ඒ ස්වභාවයන් ගත්තට පස්සේ මානසිකරෝත මෙනෙහි කරන්න කියලානේ කියන්නේ. එතකොට ඒ මෙනෙහි කරන්න තියෙන විවිධ නානත්යන් කියපුවා. කිව්වා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. දැන් මේ අපේ මහත්මයා මම මෙන්න මෙහිම ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඔබතුමාගේ ඉස්සරහ මොනවද පේන තියනවද?
එමයි ස්වාමීන් වහන්සේ.
පේන මොකක් හරි වස්තුවක් කියන්න.
එමයි දෙයක්. එමයි ස්වාමීන් වහන්සේ.
ඔබතුමාට මොනව හරි පේන දෙයක් කියනකෝ. මිනිසෙක් හරි පුටුවක් හරි මොකක් හරි පේනවා ඇතිනේ නේද?
පුටුවක් තියෙනවා ස්වාමීන්
වහන්සේ. හරි. හරි පුටුවක් තියෙනවනේ. හරි. ඔබතුමාට දැන් පුටුව පේනවනේ නේද? අද්දකීම.
එමයි ස්වාමීන් වහන්සේ.
හරි. පුටුව පේනවා. පේන්නේ මොකෙන්ද කියලා ඇහුවොතින්?
ඇහෙන්නේ පේන්නේ ස්වාමීන් වහන්සේ.
ඇහෙන්නේ පේන්නේ. හරි. එතකොට ඇහෙන් තමයි අපිට පේන්නේ නේද? හරි.
එහෙමයි.
අනේ මම මෙන්න මේ කාරණය කිසිදු ආගමකට නිග්‍රහ කිරීමේ හෝ පහත් කොට කරකීමේ අදහසකින් කියන අදහසකින් මේ තුන් හිතකවත් ඒක නැහැ. නමුත් සැසඳීමක් කිරීමේ අදහසින් විතරයි මේක කියන්නේ. අපි හිතමු ඒකානි තිබුණා නේද ඉගැන්වීමක් සහ වර්තමානයේ දේවවරම් වාදය, එහෙම නැත්නම් මෞම්කාර වාදය, මහා ඊශ්වරෝ ශක්තිමත් වෙච්ච දෙවියන් වහන්සේ නමක් ලෝකයේ මවනවා කියන ඇදහිල්ලක් තියෙනවා. ඒ වගේ මේ ආගම් තියෙනව නේද මේ අපේ මහත්මයා?
ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම තියෙනවා ආගම්.
ආගම් ගොඩාක් තියෙනවා. එතකොට ඒක තියෙන්නේ මොකද? මෞම්කාර වාදයක්. දෙවියන් වහන්සේ විසින් ලෝකෙ මැව්වා කියන එක. එතකොට එතකොට ඒ අය දෙවියන් යදින්නේ දෙවියන් දැකලාද කියලා හෙවොතින්?
දැකන්නේ නැ. දකින්න නැතුව ස්වාමීන් වහන්සේ.
දකින්නේ නැතුවයි දෙවියන් අදහන්නේ නේ. දකින්න නැතුව තමයි දෙවියන් අදහන්නේ. එතකොට දැන් ඔබතුමා මේ වෙලාවේ කිව්වා ඇහෙන් තමයි පේන්නේ කියලා නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔව්. ඇහෙන් තමයි පේන්නේ කියලා කිව්වා. හොඳයි. පේනවා කියන එක නම් ටිකක් හරි කිට්ටු කරලා කියන්න පුළුවන් කියලා හිතෙනවනේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. හෙවොතින් ඒ පෙනුම ඇහැ මොකද්ද කියලා හෙවොතින්?
ඔව්. ඇහැ ගැන මට එහෙම අදහසක් නැහැ. ඉතින් අර අපි සාමාන්‍ය අපි ප්‍රකටත්වයේ අපි පුතඥයන හැටියට අපි මගේ හැ කියලා ගන්නවා. නමුත් දේශනාවත් එක්ක අපි හිතනකොට මේ ස්වාමීන් වහන්සේ ඇහැ ගැන අපේ එහෙම අදහසක් අර දේශනාවට අනුව අදහසක් නම් ඒක නැහැ අපිට ඇත්තටම.
හොඳයි මහත්මයා, දේශනාව පොඩ්ඩක් අමතක කරලා පොඩ්ඩක් පැත්තකින් තියමු. පොඩ්ඩක් එහෙම නැතුව ඔබතුමා සත්‍යවාදීව කියන ඔබතුමාගේ ඇහැ කියලා කියන්නේ චිත්‍රයෙන් පෙන්න ඇහැද?
නෑ.
ඇඟිල්ල තියලා බැලුවොත් එතනට ඇහැ කියන්න පුළුවන්ද?
එහෙම කියන්න බෑ ස්වාමීන් වහන්සේ. කය අහුවෙන්නේ.
කයනේ හරියට හරි කයනේ අහුවෙන්නේ. එහෙනම් ඔබතුමා ඇහැ කියලා කියන්නේ කොහොමද?
ඒක සංකල්පයක් ඇටියෙටම තමයි ස්වාමීන් වහන්සේ අපි ඒක වපිතා කරන්නේ කියන එක තමයි මට හිතෙන්නේ.
දෙවියන් කියන්නේ මොකද්ද එතකොට? මේ ඕංකාර දෙවියන් කියන්නේ
සංකල්පයම තමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. ওই දෙක අතර වෙනස මොකද්ද?
වෙනසක් නැහැ ස්වාමීන් වහන්සේ.
අන්න හරි. අපි අන්නේ ආගමකට අපි කියනවා මේ දෙවියන් නෙවෙයි කියන්නේ බොරුවක්. ඒක මහා හිතලුවක්. ඒක මහා සංකල්පයක් කියලා මේ අපි සමහරවිට බොහොම මේ ඒකේ මම තමයි ඒක හරි මොඩයිනේ. හැබැයි අපි මේ හිතන් ඉනවා අපි හරීම
හරි
හරියටම හරි කියලා අදහසක් තියෙනවා හත්නේ. ඒ ඒයන් නොදැක්ක දෙවියන් ඇදහුවා වගේ අපිත් නොදැන්න ඇහැක් ගැන නේද අපි එතකොට අපි මහත්මයා අපි හිතාගෙන ඉන්නේ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඒ විදිහම තමයි.
ඒ විදිහමයි බලන්න. එහෙමනම් අපි කොයි තරම් අපි මේ අපිත් ඒ වගේ මේ හා සමානම වැරද්දක තමයි ඉදිරියෙන්නේ නේද? එහෙනම් එතකොට අපිට දැන් චක්කු ධාතුනේ බුදුරජාණන් වහන්සේ දහම් පරයයක්නේ.
එහෙමයි.
පැහැදිලි කරන්නේ වෙනස්. මේ බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ මේ ධාතු නානත්‍යයක්. චක්කු ධාතු කියලා තියෙනවා, රූප ධාතු. ඒක එතකොට බාහිරෙන් අපිට කියන්න පුළුවන් නේද?
ඔව් අපිට කිව්ව හැකි ස්වාමීන් වහන්සේ.
ඔව් සබා. ඔව් බාහිරෙන් නිග්‍රහ කරන්න පුළුවන්. දැන් අපි මේක අපි එකක් ගමු. චක්කු ධාතු කියන චක්කු ධාතු ඇස රූප ඇස දැන ගැනීමනේ. චක්කු ධාතු කියන්නේ ඇස කියන ධාත ස්වභාවය. රූප ධාතු කියන්නේ රූප ස්වභාවය. සිංහලට ගත්තර චක්කු විඥාන ධාතු කියලා පස්සේ
දැන
ගැනීමේ ස්වභාවය කියන එක. එතකොට ඒක වෙනසක් තියෙනවනේ. දැන් මෙන්න මෙහෙම ගත්තොතින් අපි වාහනේ අපිටම කාර් එකක් යනවා කියලා.
එහෙමයි.
මේ මම මේ කාර් එකක් කියලා කියන්නේ ධාවනය වෙන කාර් එකක්.
එහෙමයි.
දැන් මේ ධාවනය වෙන කාර් එකේ සුක්කානම කරකවනවා කියලා කියන්න පුළුවන් නේද?
එහෙමයි.
හොඳයි. එන්ජින් එක වැඩ කරනවා කියලා කියන්න පුළුවන් නේද?
පුළුවන් ස්වාමීන් වහන්සේ.
රෝද කරකිනවා කියලා කියන්න පුළුවන් නේද?
පුළුවන් ස්වාමීන් වහන්සේ.
හරි. සුක්කානම කරකවනවා කියන්නේ එන්ජින් වැඩ කරනවා කියන එකද?
නෑ ස්වාමීන් වහන්සේ.
නෑ. එන්ජින් එක වැඩ කරනවා කියලා කියන්නේ රෝද කරකිනවා කියන එකද?
නෑ ස්වාමීන් වහන්සේ.
ඒක කාරණා තුනක් නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
අපිට මේ කාරණා තුන ගැන විස්තර කරන්න පුළුවන් නේද?
කාරණා තුන ගැන අපිට කියන්න පුළුවන්. මෙහෙම
අපි මේ පැත්ත
සුඛානම කරකවනවා, එන්ජින් එක ක්‍රියාත්මක වෙනවා, රෝද කරගෙනවා කියලා කියන්න පුළුවන්.
කියන්න පුළුවන්. හරි. හොඳයි. ඒ අපි එළියෙන් ඉඳගෙන තමයි ඒ හැබැයි ඔය ඔක්කොම අදාළ වෙන්නේ. කියන්නේ සුඛානම කරකවන එක, එන්ජින් එක වැඩ කරන එක, රෝද කරගෙන එක ඔය ඔක්කොම අදාළ වෙන්නේ පැදවීම කියන කාරණයට නේද මහත්මයා?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි. එතකොට පැදවීම වාහනය ධාවනීය වීම කියන පැත්තෙන් බැලුවට පස්සේ ඔය එක එකම කතාවක්වත් කියන්න පුළුවන්ද?
බෑ,
කියන්න බෑ. ඔය එකම කතාවක් කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැනේ. හැබැයි එළියෙන් කියන්න පුළුවන් නේද? ඒ කාඩකේ පැදවීම නැත්නම් ගමන් කිරීම, වාහනේ ගමන් කිරීම කියනකොට එළියෙන් කතා කරන්න පුළුවන් වුණාට ඒ වගේ කෘත්‍ය වෙනම වෙනම දේවල් ගමන කියන තැනින් කතා කරොත් මේ රෝද කැරගෙනවා, එන්ජින් එක වැඩ කරනවා කියලා එහෙම කතා කරන්න පුළුවන්ද?
එහෙම කතා කරන්න බෑ ස්වාමීන් වහන්සේ, ගමන ගැන කතා කරන්න.
හරි, ගමන ගැන කතා කරන්න බෑ. හැබැයි ලෝකේ ඉන්න පිරිසකට, අවධානය යොමු වෙච්ච පිරිසකට ගමන පැත්තෙන්ද කතා කරන්න පුළුවන්, නැත්නම් ගමන පිළිබඳව එළියෙන් ගමනේ ස්වභාවය පිළිබඳව ඒවයි වෙන වෙනම කෘත්‍යයන් පෙන්න වලින් නේද කතා කරන්න වෙන්නේ කියලා හොතින්?
එහෙම තමයි කතා කරන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ.
හරි, අපේ මහත්මයා ගමන අපිට කතා කරන්න බෑ. ගමන කියන්නේ මේකයි කියලා නිකම්ම ඔහේ මේ නිකන් කියවිල්ලක් විතරයි. ඔව් මහත්මිය, ඔබතුමා කියන්නේ
ඔව් ගමන ගැන අපිට වැටහීමක් නැහැ ස්වාමීන් වහන්සේ.
ඔව් ගමන ගැන කියලා දෙන්න බෑනේ. ගමන දෙන්න. හැබැයි ගමන ගැන කියලා දෙන්න නම් කියන්න වෙන්නේ මොකද්ද? සුඛානම කරකවන එක, ඊට පස්සේ එන්ජින් එක වැඩ කරන එක, රෝද කැරගෙන එක, ඒවනේ අපිට කියන්න වෙන්නේ නේද?
ඒව තමයි කියන්නේ.
ඒ වගේ අපේ මහත්මයා ධාතු නානත්තේ කියනකොට අර වාහනේ මේ වාහනේ පදවද්දි විවිධත්වයක් ගැන කතා කරන්න පුළුවන් නේද?
මට පොඩ්ඩක්
පැහැදිලි නැද්ද මහත්මයා? දැන් අපි පැදවීම අර්ථාන්විතව කතා කරන්න බැරි වුණාට පැදවීම කියන එක ගැන කතා කරන්න බෑනේ. පදිනවා කියන එක කතා කරන්න බෑ නේද?
බෑ ස්වාමීන් වහන්සේ.
බෑනේ මහත්මයා. නමුත් පැදවීම ගැන එළියට කියන්න, ඒ පැදවීම අර්ථාන්විත වෙද්දී පැදවීම ගැන කතා කරන්න බෑ. හැබැයි පැදවීමේ විවිධ එළියට කියද්දි විවිධත්වයක් එනවද නැද්ද? නානත්වයක්.
විවිධත්වයක් එනවා ස්වාමීන් වහන්සේ. දැන් අර සුඛානම කරගෙන එක.
හරියට හරි.
ඊළඟට රෝද කරගෙන එක, ඊළඟට
එන්ජින් එක වැඩ කරන එක නේද? ඔයගෙද?
ඒ වගේ කාරණා ටිකක් කියන්න පුළුවන්.
කියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපේ මහත්මයා ඇස කියන ස්වභාවය, රූප කියන ස්වභාවය, ඇස දැනගැනීමේ ස්වභාවය කියන දේවල් වෙන වෙනම ඇස කතා කරන්න පුළුවන් ද රූප වලින් තොරව?
බෑ ස්වාමීන් වහන්සේ.
රූප ගැන කතා කරන්න පුළුවන් ද ඇහැකින් තොරව?
බෑ.
ඇස කියපු ගමන් ඇසේ දැනගැනීමෙන් තොරව කතා කරන්න පුළුවන් ද චක්කු විඥාණයෙන් තොරව?
බෑ ස්වාමීන් වහන්සේ.
ඒත් බෑ. එහෙනම් ඇස කියනකොටම ඇස දැනගැනීමත් එක්කමයි කතා කරන්න වෙන්නේ. ඒක අර්ථාන්විත වෙද්දි, භාවිතයක් ස්වභාවයක් අර්ථාන්විත වෙද්දි කතා කරන්න බැරි වුණාට ඒක බාහිරෙන් කෙනෙකුට කියලා දෙන්න කතා කරන්න ඕනද නැද්ද?
ඔව් කතා කරන්න වෙනවා ස්වාමීන් වහන්සේ.
කතා කරනකොට ඒකේ විවිධත්වයක් නානත්වයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. අන්න ඒ විදිහට තමයි ඒ නානත්වේ පෙන්වලා දෙන්නේ. අන්න යම් කිසි ගමනක්, මාර්ගයක්, ස්වභාවයක්, කෘත්‍යයක් පිළිබඳව ඉස්මතු කරන්නේ. ඉතින් ඔබතුමා හෙවි කොහොමද මේක විචක්ෂණය කරන්නේ කියලා. එතකොට අපි විචක්ෂණයට භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ චක්කු ධාතු නම් අර අපි කලින් කිව්වා වගේ මොකද්ද ඇහැ කියන්නේ? මොකද්ද ඇහැ කියන්නේ? අපි කතා කරා පින්තූරයකින් පේන එකටත් නෙමෙයි ඇහැ කියන්නේ, වීඩියෝ එකකින් බලන එකටත් නෙමෙයි ඇහැ කියලා කියන්නේ. ඇඟිලා තියුවට පස්සේ
හොසරයි ඇහෙන්නේ නැතු ගියා ස්වාමීන්
වහන්සේ. එහෙනම් මොකක්ද ඇහැ කියලා කියන්නේ? ඇහැ නැහැ, ඇහක් නැහැ කියන්නත් බෑ. හැබැයි ඇහැ කියලා අපි බොහෝ දුරට කියන වෙන ඔබතුමා කියව මොකකින්ද? සංකල්පයකින් කියවනේ.
සංකල්පයකින්
කියලා කිව්වා. එහෙනම් සංකල්පය කියලා කියන්නේ ඇතාත්වික වීමද? සංකල්පයකින් කියලා කිව්වට පස්සේ ඇතාත්වික වීම නෙමෙයිනේ. එහෙනම් අපි ඇහැ කියලා දාන්න නිකන් අර වෙනත් ආගමක දෙවියන් වහන්සේ ලෝකෙ මෙව්වා කියලා නොදන්න දෙවියෙක්ට යදිනවා වගේ, නොදන්න දෙවියෙක්ට වන්දනා කරන්න වගේම කටයුත්තක් නේද නොදන්න හැකින් පේනවා කියලා කියන එක?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
අන්න එහෙනම් ඇහැ කියන ස්වභාවය කියන්නේ නෑ නෙමෙයිනේ, පේන ඇහෙන්නේ පේන්නේ. එහෙනම් අන්නේ ස්වභාවය කියන්නේ මොකද්ද කියලා අන්න විචක්ෂණයට යොමු වීම. ඔබතුමාගේ ප්‍රශ්නේ උනේ කොහොමද මේක විචක්ෂණය කර වාජනය කර බඳුන් කරන්න කියන කාරණේ මේ සූත්‍ර පරියායත් එක්ක නේද?
ඒක ස්වාමීන් වහන්සේ තව අදහසක් මේ ලොකු ස්වාමීන් වහන්සේකින් කියවුණා ඒ දේශනාවත් එක්ක. දැන් ඔක අර චක්කු ධාතුව, චක්කු රූප ධාතුව, චක්කු විඥාන ධාතුව, චක්කු සම්පස්ස ධාතුව, ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා ධාතුව කියනකොට ඊට පස්සේ අර නෝ කියලා තව එකක් ඊළඟ සූත්‍රය අරගෙන අනිත් පැත්තට එහෙම වෙන්නේ නැහැ කියන කතාවක්, එහෙම අදහසක් ස්වාමීන් වහන්සේගේ ඒ ගැන චූටි පැහැදිලි කිරීමක්.
ඊළඟ සූත්‍රය ගැන පස්සනානත් සූත්‍රයේද අනුපස්සනානත් සූත්‍රයේද?
ඔව් නෝ, ඒ කියන්නේ නෝ පස්සනානත් සූත්‍රයේදී. ඒ කියන්නේ අපිට අපිට ගෝචරත්වය ඒක ස්වාමීන් වහන්සේගේ ගොඩක් ඉස්මතු කරන අපේ ස්වාමීන් වහන්සේ අපේ ප්‍රායෝගික සිදුවීම මේක වුණාට බුදුජානක වහන්සේ දේශනා කරන්නේ විදියට නෙමෙයි, අපේ ප්‍රායෝගික අත්දැකීම කියන එක ගැන කියනවා. අන්න එතන පැහැදිලි කිරීමක්.
ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු තරනම් මට මොකද්ද කියලා ඇත්තටම මට මතක නැහැ. අනුරාධපුර වැඩසටහනකදී කළා කියලා මතක තියෙනවා. අපි තුන් ධාතුනා නැත්තම් වික්කවේ පටිච්ච උප්පජ්ජති පස්සනා නැත්තන්නේ. නෝ පස්සනා නැත්තම් පටිච්ච උප්පජ්ජති ධාතුනා නැත්තම්. ආයික නෝ කියලා කියන්නේ නෑ කියලා කියන්නේ. ධාතුනා නැත්තම් වික්කවේ පටිච්ච මහණෙනි ධාතුනා නැත්තම් ධාතුනා නැත්තේ නිසා ධාතු කියන්නේ ස්වභාවයන්හි වෙනස්කම් නිසා උප්පජ්ජති උපදිනව පස්සනා නැත්තම්. ස්පර්ශයන්ගේ නැත්නම් ස්වාමීන් වහන්සේ කියන්නේ යෙදීම් ක්‍රියාකාරීත්වයෙන් කියලා නේ නේද? යෙදීම් දැන් ධාතුනානත්කම් කියලා කියන්නේ නොයෙකුත් මේ ස්වභාව, කියන්නේ යම්කිසි මේ ස්වභාවයන් වල යම්කිසි ගතිකත්වයන් ඉස්මතු වෙනවා. ඒ තුනෙන් පස්සනානත්කම් යෙදීම් වල විවිධත්වයක් තියෙනවා.
එහෙමයි
නේද? යෙදීම් වල විවිධත්වයක් වෙනවා. යෙදීම් වල විවිධත්වයක් වෙනවා. නෝපස්සනානත්තං මේ නෝපස්සනානත්තං කියලා කියන්නේ ස්පර්ශයන්හි නානත්වයක් නැත්. නානත්තං පටිච්ච උප්පජ්ජන්ති ධාතු නානත්තං. ස්පර්ශ ධාතුවෙන් මේ මොකද පස්සනානත්තං. යෙදීම් වල විවිධත්වයක් නිසා ස්වභාවයන්හි විවිධත්වයක් වෙන්නේ නෑ කියලා කියනවා. නෝ අනිත් පැත්තට වෙන්නේ නෑ කියලා කියනවා. වෙන්නේ නෑ කියලා තමයි ඒකෙන් පැහැදිලි කරන දේ. අනිත් පැත්තට වෙන්නේ නෑ කියලා කියන්නේ දැන් කියන්නේ ස්වභාවය, කියන්නේ දැන් ධාතු. දැන් අපි මෙහෙම ගමු අපේ මහත්මයා, රූපය විස්තර කරන්න ගමු. දැන් රූපය ගැන කතා කරද්දී සතර මහා ධාතු නැත්නම් මහා භූත ගැන කතා කරලා සතර ධාතුත් කතා කරන වෙලාවට පඨවි ආපෝ තේජෝ වායෝ කතා කරනෝනේ. රූපේ පනවන්න යම්කිසි ස්වરૂපයක් යම්කිසි ප්‍රකට වීමක් ඉස්මතු කරන්න ඔය ධාතුන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන ධාතු ස්වභාවයේ උපකාර වෙනවා. දැන් මෙතන සූත්‍රයේ දීලා තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ ඒව මොනවත් දීන නැහැ. කුමන හෝ ස්වභාවයක් ඉස්මතුනාට පස්සේ යෙදීම් වල විවිධත්වයක් තියෙනවනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
කුමන හෝ ස්වභාවයක් ඉස්මතු වුණාට පස්සේ යෙදී ස්වභාවයන්හි විවිධත්වයක් කුමන හෝ ස්වභාවයන් වල විවිධත්වයක් ඉස්මතු වුණාට පස්සේ යෙදීම් වල විවිධත්වයක් පැන වෙනවා. යෙදීම් බහුල. හැබැයි යෙදීම් ගොඩක් වුණා කියලා ඒක ධාතුනානත්වයක් බවට පත් වෙන්නේ නැහැ, ස්වභාවයක් බවට පත් වෙන්නේ නැහැ කියලා මේකේ සඳහන් කරනවා. එහෙනම් අපි ධාතු වල ධාතු කියන්නේ ධාතුනානත්වයක් වුණොත් මේ මොකද්ද පස්සනානත්වයක් වෙන්නේ? ඒක පෙන්වලා දෙන්නේ කවුද? ඒක පෙන්වලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඔබතුමාත් මාත් ඒක දන්නවද?
ඒක දන්නේ අහලා තියෙන විතරයි බුදුරජාණන් වහන්සේගෙන්.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා අහලා තියෙන විතරයි. හොඳයි, ධාතුනානත්වයක් නුවණින් දැක්කොත් ස්වභාවයන්හි විවිධත්වය. අපි එහෙම ගමු, ධාතුනානත්වය කියන්නේ ධාතු කියන්නේ ස්වභාවය, නානත්වය කියන්නේ විවිධත්වය. ස්වභාවයන්හි විවිධත්වය අපි නුවණකින් අත්දැක්කොත් යෙදීම් වල නානත්වයක් ගැන කතා කරන්න පුළුවන්ද?
යෙදීම් වල නානත්වයක් ගැන යෙදීමක් නැති වෙනවා ස්වාමීන් වහන්සේ.
අන්න එහෙනම් අපි මෙතෙන්දී අපි ධර්මයේ ධර්මපරයායක් හැටියට අරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු පරයායක් හැටියට අරගෙන ඒකෙන් එක කාරණයක් ඔස්සේ මොකද්ද කියලා හොයන්න යමු වීම ගොඩාක් වටිනවා. උගක් හරි අපිට මේ පෙන්වලා දීපු දැන් මෙතෙන්දී පෙන්වලා දීන ධාතුනානත්වය නම් මොකද්ද ධාතුනානත්වය කියලා කියන්නේ කියලා හොයද්දී ධාතුනානත්වය නිසා නම් උපදින්නේ පස්සනානත්වය, ධාතුනානත්වය කියන්නේ කුමක්ද කියලා හොයාගෙන ගියොතින් පස්සනානත්වය ගැන කතා කරන්න ඕනේ නැහැ. ඒකට නො පස්ස නානත්තං ධාතු ස්වභාවය පිරිසිඳ දැක්කොතින් අනිවාර්යයෙන්ම ඉතර වෙනවා උනා කියලා කියන්නේ. එතකොට පස්සනානත්වය ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට අපිට විචක්ෂණයේදී මූලිකවම යොමු වෙන තියෙන්නේ මේ චක්කු ධාතුව කියන්නේ මොකද්ද කියලා විචක්ෂණයට භාජනය කරලා ඒක නැහැ හොයන වැඩපිළිවෙලකට තමයි ස්වාමීන් වහන්සේ අපි යොමු යුත්තේ නේ ස්වාමීන් වහන්සේ.
හරියටම හරි මහත්මයා. මොකද අපි එතකොට අර නොදන්න දෙවියන් වෙන්ද වගේ වැඩක් වෙනවනේ.
ඔව්.
ඒ වගේ මේ ඇස කියන ස්වභාවය මොකද්ද? ඇහැ කියන්නේ මස ඇසත් නෙවෙයි, කය කොටසටත් නෙවෙයි. උර ඇහැ කියන්නේ පෙනීමටත් නෙවෙයි, ඇහැ කියන්නේ පේන රූපෙටත් නෙවෙයි.
මේමයි.
ඇහැ කියලා දෙයක් නැහැ කියන්නත් බෑ. මේ පේන්නේ ඇහෙන්නේ නැහැ කියන්න බෑනේ. එහෙනම් ඒ ඔය කියනව ඇහැ කියන්නේ මොකද්ද කියලා අන්න අන්න හේවීමකට යොමු වීම තමයි උපකාරකම වෙන්නේ.
මොකද ඇහැ කියනවා කියලා ඒ සංකල්පය තුල අපි හිටියොත් තමයි අර ඉස්සරහා ටික ඔක්කොම යෙදෙන්නේ ස්වාමීන් වහන්සේ.
ඕ ඇහැ කියන ඉස්සරහා ටික කියන එකෙන් අදහස් කළේ ඔබතුමා?
ඉස්සරහා ටික කිව්වේ අර අනිත් නානත්ත ටික පස්ස නානත්තේට නිකන්.
ඕ ඒක ඇහැ කියලා හමුනොත් ඒ නානත්තේ විවිධත්වයේ එකයි ඒ ඕ කරා යනවනේ.
මේ මයි අපි ඉච්චර දුරට නොහිතා අපිට තියෙන ස්වාමීන් වහන්සේ අර අපි අර දාන්නේ නැහනේ ඇහැ. ඒක නිසා අපි ඇහැ හොයන වැඩපිළිවෙල තුළ තමයි අපි යෙදෙන්න ඕනේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ මෙතෙන්දී අපි ගන්න ඕනේ නේ ස්වාමීන්
වහන්සේ. හරියට හරි මහත්මයා. දැන් අර පහුගිය දවසේ කියන්නේ ඊයේ නේ සඳුදා. ඊයේ සඳුදා උදේ සාකච්ඡාවේදී මම කියන්නේ එතනදිත් ඉන්න පිරිස් මේකේ ඉන්න නිසායි මම අදහස් කරේ. මේ එතනදිත් කතා වුණ ඒ හරි ලස්සනට ඒ අර පෙන්වන දීපු සන්දර්භයට අනුව බලන් සොයන්න යමු වීම කියන දේ හරි වැදගත්තු පෙන්නපු ටික විතරයි. ඉතින් ධාතුනානත්වය කියලා කියන්නේ මොකද්ද කියලා අන්න ආයි මොකද්ද මේ ධාතු කියන්නේ මොකද්ද, නානත්වය කියලා කියන්නේ විවිධයිලු මේ ස්වභාවයන් ස්වභාවයන් විවිධයිලු. හරි, ඒක අදහස් කරන එතකොට අපි දැනගන්න ඕන මොකද්ද මේ ස්වභාවයක් කියන්නේ මොකද්ද
මොකද්ද කියන එක. ස්වාමීන් වහන්සේ ඒකේ හොඳ උදාහරණයකුත් වෙනවා අපේ ස්වාමීන් වහන්සේ. අර කෝප්පයක් මැටි දාලා කෝප්පයක් හැදෙන එකේදී කෝප්පේවත් මැටිවත් බලන්න එපා, මේ අර මැෂිමේ ක්‍රියාකාරීත්වය හොයන්න කියලා. ඒක තමයි ස්වභාවය කියන එක.
ඒ උපමාවක් ගත්ත නේද? ඔව්. මෙහෙන් මැටි දාලා අරෙන් කෝ ගන්න කෝප්පය එතන මොකද්ද මේ සකස් වීම? මෙන්න මේ මොකද්ද මේ කියන්නේ ඒ කියන්නේ කෝපයන් නිෂ්පාදනය වීම කියන දේ හොයන්න කියලායි කිව්වේ.
කිව්වේ එතකොට මැසිම හොයන්නත් එපා, කෝපේ හොයන්නත් එපා, මැටි හොයන්නත් එපා. අර ඒ කෝපේ හැදෙන්න වෙන ක්‍රියාකාරීත්වයක් කියන ස්වාමීන් වහන්සේ. ඒක හොයන්න කියන තමයි ලොකු ස්වාමීන් වහන්සේ එතෙන්දී මේ හැම වෙලාවකම මේ උපමාව අරගෙන පැහැදිලි කිරීම ටික කරන්න ස්වාමීන් වහන්සේ.
ඔව්. එතකොට කෝප නිෂ්පාදනය වීමක් නැත්තේත් නෑනේ නේද?
නිෂ්පාදනයක් නැත්තේත් නෑ.
හරි, ඒකට කොහොම ලං වෙන්නේ? කොහොම කොන විදියකද?
අපි අර කෝපය අරගෙන ලං වෙන්නේ, කො මැටි අරගෙන ලං
වෙන්නේ. අන ඔය දෙකෙන් එකක් නේ.
ඔව්.
ඔව්. නමුත් නිෂ්පාදනය වෙනවා කියන එක
ඒක විස්තර කරන්න බෑ ස්වාමීන් වහන්සේ.
අන්න යන්නේ විස්තර කර. හැබැයි විස්තර කරන්න බැරි වුණා කියලා කියන්නේ එහෙම එකක් නෑ කියලාද?
එහෙම එකක් නෑ කියලා කිව්වොත් එතන විස්තර කිරීමක් වෙනවනේ. එහෙම නෙමෙයි, අපි ඒක දන්නේ නැති නිසා හොයන්න හොයන පැත්තට යොමු වෙන්න ඕනේ.
අන්න හරි. නෑ කියන්නත් බෑ. ඔව් කියන සමය කියන්නේ ඔවුනම් මොකද්ද?
ඔව්. නැත්නම් විද්‍යාවකුත් වෙනවනේ. නෑ කිව්වොත්.
නෑ කිව්වොත් අපි අපි නෑ කියන්නේම දැනගෙනනේ.
දැනගෙන නේද?
දැනගෙන නේ. අපි දැනගෙනත් නෑ. නෑ දන්නේත් නැතුව නෑ කියනවනේ.
එහෙමයි ස්වාමී.
දන්නේත් නැතුව නෑ කියන්නේ කොහොමද? ඒක වැරදිනේ. එතකොට නේද? ඇහැ කියන දේ
දැනගන්නවා.
අනේ නේද?
එහෙනම් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දෙපා නමස්කාර කරනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඉක්මන් ධර්ම අවබෝධය ලැබෙන්න කියලා අදිස්ථානයක් පවත්වනවා. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ළඟදී දේශනා කළා එකක්, මේ මාළුන්ගේ පුත්ත සූත්‍රය අර සාකච්ඡාවේ 374. ඒක නම් අගටික ඒ අහගෙන ඉන්නකොට මට මේ පුදුමාකාර සිතක්ද මොකක්ද ආවා. මේ කියන්නේ ඉතින් මේ බොහෝම උන්වහන්සේ ගැන බොහෝම මේ මට තේරෙන්නේ නැහැ කියන්න. බොහොම මේ පූජනීයව මං මේ ස්වාමීන් වහන්සේට මං අනේක වාරයක් පින් දුන්නා. ඒ ටික කියලා දෙනකොට ඒක මේ අපි අවුරුදු ගානක් තිස්සේ එහාට මෙහාට හරව හරව හිටපු සූත්‍රයක්. නමුත් අර අච්චර පහසුවෙන් උන්වහන්සේ ඒක පැහැදිලි කර දීම ලොකු දෙයක්. ඊළඟට දැන් විඥාණය ගැනත් උන්වහන්සේ මේ මනස සිත විඥාණය ගැන කතා කරා. දැන් ඊළඟ එක මට මෙතන තියෙන ස්වාමීන් වහන්සේ හරි බව කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. එතන නෙමෙයි තියෙන්නේ, කතන්දරේ තියෙන්නේ මම හිතාගෙන හිටියේ සිත කියන්නේ පංච උපාදාන ස්කන්ධයට කියලා. එතකොට මම මගේ සම්පූර්ණයෙන්ම මම අදහස් කරගෙන තිබුණු දේවල් වැරදි බව පේනවා. එතකොට සිත කියන්නේ උන්වහන්සේ කියන්නේ සංඥා වේදනා දෙකට. මට එතකොට ඒකේ විඥාණය පිහිටලා නැහැ. එතකොට මට එන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ කියන්නේ එකක් කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත් හැදෙන වේගය ගැන. එතකොට ඒ සිත්වල එහෙමනම් විඥාණය නැහැ. අපි සාමාන්‍යයෙන් මේ සංඥාවක් අරගන්නවා, ඒකට එනවා. එහෙම වෙනස් වෙනවද? සිතක් හැදුනට පස්සේ ඒක සිතක් හටගත්ත සිත විරුද්ධ වෙන්න ඉස්සර වෙලා ඒක වෙනස් වෙනවා. එහෙමත් දේශනා කළා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අනිත් එක තමයි දිෂ්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත. දිෂ්ඨ සුත්ත මුත්ත කියන තැනත් විඥානයක් නැහැ, හටගෙන නැහැ. එතකොට ඒකද සිත? එතකොට මට මේ සිත කියන එක විස්තර කරලා දෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ අනේක වාරයක් පින්ම බුවන්සෙට.
කියන්නේ අර ස්වාමීන් වහන්සේ මේ පොඩි පුංචි මේ ඔලියෝ ක්ලිප් එකක් දාලා තිබුණා. ඒකත් ඇසුරු වුණා. ඒ වගේම මේ පොය දවසේ සිත මනස විඥානය කියලා වෙනම දේශනාවකුත් දාලා තිබුණා. ඒකෙදී අම්ම මේ ස්වාමීන් වහන්සේ පියවරින් පියවර පියවරෙන් පියවර සිත මනස විඥානය කියන වචන තුන පාදක කරගෙන බොහොම ලස්සන විග්‍රහයක් කරාම ඒකෙදී අපට මේ සිත කියන දේ පිළිබඳව අදහසක් ගන්න පුළුවන් වෙයි. මම හිතනවා මට කියන්නේ ඒ සංඥාසය කරපු විග්‍රහය තාම ඉහළ නිසා ඒකෙදී අර ද්විතීයි අසුතවන්සුක් කියන සූත්‍රය පාදක කියලා කරගෙන කිව්වා. කයනම් පේන තියෙනවනේ සමනේ අසුෘතවත් පුතග්ජනයට කියනවා. මේ කියන්නේ කාටද? අසුෘතවත් පුතග්ජනයට කියනවා. මේ කියන්නේ සුතවත් ආරශා කියන මේ අහපු නැති පුහුදුන් කෙනාට කියනවා. සිත කියා යමක් ඇද්ද, කය මනස කියා යමක් ඇද්ද, විඥානය කියා යමක් ඇද්ද කියලා ඒ තුනම සමානව තමයි කතා කරන්නේ. නොදන්න කෙනාට නොදන්න කෙනාට සිතයි මනසයි විඥානයයි කියලා ඔය තුනේ වෙනසක් තේරෙනවද? නොදන්න කෙනාට සිතයි මනසයි විඥානයයි කියලා එහෙම ඔක වෙනසක් නැහැ. ඉතින් එතකොට යාට සිතේ කිව්වත් මනසේ කිව්වත් විඥානයයි කියලා කිව්වත් ඔය තුන අතර කිසිම මේ වෙනසක් දැනෙන්නේ නැහැ. මම ඉස්සර පොඩි ලස්සන කතාවක් අහලා තියෙනවා. ඉගෙන ගන්න පිරිවෙන ඉගෙන ගන්නකොට මගේ උගන්නපු ගුරුවරයෙක් ස්වාමීන් වහන්සේ තමයි කිව්වා, "බෝරුව අපිට හකුරු පොල් පැටවෝ වගේ මේ වැඩ කරන්න හොඳ නෑ" කියලා දුන්නේ. ඒක අර ඉංගිවැකි අර උදා උපමා කතාව වගේ. එම ඊට පස්සේ හෝ මොකද ඒක කතාවේ තේරුම කියලා. බෝරුව අපිට හකුරු පොල් පැටවුවා වගේ. බෝරුව හරි කැමතිලු මේ හකුරුයි පොලුයි කන්න. ඒ කියන්නේ රස නිසා. එතකොට මම දන්නේ නෑ ඒක හරි රසයි. හැබැයි උගේ පිට උඩ තියෙන්නේ ඌදා. හැබැයි තවලම අරගෙන යනවා. බර අරගෙන යනවා. ඌ දන්නවනම් හකුරු මේ තියෙන්නේ හකුරු මේ තියෙන්නේ පොල් කියලා මොකද කරන්නේ අම්මා?
ඌ එක පෙරලම් කනවා.
පෙරලම් කනවානේ. හැබැයි ඌ බර ඇද්දට ඌ දන්නේ නැහැ මේක තියෙන්නේ හකුරු මේක තියෙන්නේ පොල් කියලා. ඌට එකයි ඌට බරක් විතරයි ඒක. ඒ වගේ අපි සිත මනස විඥානය කියලා කිව්වද අපි ඒක දන්නේ නැහැ. ඔක දන්නවනම් අපි කෙනේ ඌ බරක් විදියට දරාගෙන යෑමක් විතරයි. හැබැයි අපි දන්නව නම් මේ හකුරු රස කෑමක් නේ ඌට. ඌට රස විඳීම. ඒ රස විඳීමේ වෙනසක් තියෙනවා. කෙනේ මේ හකුරු මේ පොල් කියලා ඌ අනිවාර්ය මේක කාලා දානවා. ඒ වගේ අසුතවත් පුතඥයාටත් ඔය සිත මනස විඥානය කියලා ගන්නදී ඒක ඕකේ කෘත්‍යයන් අනුව අරගෙන ඒ කෘත්‍යයන් කියන්නේ ඒ වයින් සිත මනස කියන විඥානය වෙන් කරලා පෙන්නද්දී ඒක වෙනසක් ගැන එහෙමම දන්නේ නැහැ. ඒක එකක් හැටියටමයි ගන්න. ඉතින් ඒක ඒ මට්ටමින් ඒ විග්‍රහය එහෙම. ඊළඟට සිත මනස විඥානය කියන දේ හදාරද්දී වෙන වෙනම තමයි පෙන්වලා දෙන්නේ. වෙන වෙනම පෙන්වලා දෙනවා කියලා කියන්නේ මනස තියෙන්නේ මොකටද? මනසා සංවරෝ සාදු. මනස කියන ආයතන පරියායෙන් කතා කරනකොට අන්න බුදුරජාණන් වහන්සේ ආයතන පරියාය පෙන්නලා දෙද්දි, දැන් ආයතන පරියාය පෙන්නු දෙද්දි විඥාන ගැන කතා කරන්නේ නැහැ, සිතක් ගැන කතා කරන්නේ නැහැ. මනස නම් ආයතන ගැන කතා කරේ. මනසා සංවරෝ සාදු. මනස සංවර කරන එක හොඳයි කියලා දෙනවා. ඊට පස්සේ හිත ගැන කතා කරද්දී මනසක් ගැන විඥානයක් ගැන කතා කරන්නේ නැහැ. එතකොට විඥානේ මේ එතකොට කතා කරනවා හිත ගැන, චිත්තං රක්කේති මේදාවේ චිත්තං දන්තං සුඛාවහං, අනේ සිත රකින්න කියන කියනවා, සිත දමනය කරගන්න කියලා කියනවා. අනේ සිත කය වචනය කියලා කියන්නේ අනේ එතකොට එහෙම ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගේ ජීවිත පැවැත්මේ සිත කය වචනය කියලා තුන්දොර තියෙනෝනේ. හරිම රළු මට්ටමින් ජීවිත පැවැත්මටම අදාළ කරලා තමයි එතෙන්දී ඒ කතා කරන්නේ. දැන් විඥානය ගැන කියනකොට විඥානම් භාවේ පරිඤ්ඤයම් පඤ්ඤා භාවේ තබ්බා කියලා කියනවා. විඥානය පිරිසිදු දකිද්දී ප්‍රඥාව භාවිත වෙනවා කියලා වෙනම එතෙන්දී කියලා දීමක් කරනවා නේද? එහෙනම් අර එකින් එක ගත්තට පස්සේ ඒවයි මේ විවිධත්වය කියන ඒ උගන්නන තැනට අනුව ඒකේ වෙනසක් පිළිබඳව කතා කරන්න පුළුවන්. එනිසා ඊට පස්සේ දැන් අම්මා ප්‍රශ්නයක් අහව මේ සිත කියන තැන සංඥා වේදනා කියන එතන එහෙම කතා කරානේ. දැන් සිත කය වචනේ කියන දේ මට මතක නැහැ සූත්‍රයේ ඒකේ මේ කඩාරි මතකයක් තියෙනවා මතක් කරන්න. මට මතක නැහැ සූත්‍රයේ වේදල්ල සූත්‍රයක වගේ. ඔව් මහා වේදල්ල හෝ චූල වේදල්ල සූත්‍රයක උගන්නන මේ කයක් ගැන කතා කරන්න පුළුවන්. කයේ මූලික මේක තමයි ආස්වාස ප්‍රාස්වාස කාය තුනින් තමයි කයක් පිළිබඳව කතා කරන්නේ. මේ කයක් ගැන කතා කරන්න පුළුවන්කම තියෙන ආස්වාස ප්‍රාස්වාස. ආස්වාස ප්‍රාස්වාස නැත්නම් කයක් ගැන කතා කරන්න පුළුවන්ද?
බෑනේ.
බෑනේ. ඒකට කයක් කියන්න බෑනේ. ඒකට ඕන මල ආස්වාස ප්‍රාස්වාස තියෙනවනම් තමයි කයක් ගැන කතා කරන්න පුළුවන්. නැත්තම් ශරීරයක් මෘත ශරීරයක් කියලා තමයි කියන්නේ. දැන් විතක්ක ਵਿਚාර නැත්තම් කතා වචන ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ විතර්ක කරන්න නැත්තම් විචාරීමක් කරන්නේ නැත්තම් වචන ඉස්සරහට එන්නේ නෑ. නෑ. ඒ වගේම තමයි සිතක් කියලා ගැන කතා කරන්න වෙන්නේ මොකද්ද? සංඥා වේදනා. විඳීම. විඳීම හඳුනා ගැනීම නැත්තම් සිතක් ගැන කතා කරන්න පුළුවන්ද?
බැහැ නේද ස්වාමීන් වහන්සේ.
විඳීම් හඳුනා ගැනීම නැතුව සිතක් ගැන කතා කරන්න බැහැ. ඉතින් අම්ම උදදි කරන්න ඕන සිත කියන්නේ මොකක්ද එහෙනම්?
මගේ ප්‍රශ්නේ උනත් ඒක. නමුත් මේ අනිත් එක එච්චරම ප්‍රශ්නයක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් වැටෙන වගේ. දැන් සිත කියන එක එතකොට මම යන්න ඕන ඒකෙන් කරන කෘත්‍ය දිහා බලලා, ඒ කියන්නේ සිත කය වචනය විචක්ෂණය කරලා දැන් එහෙම පැත්තකින්ද යන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ?
ඔව් අම අන්න හරි. මනස පිළිබඳව හොයනවා නම් මනස කියන්නේ මොකද්ද? සිත කියලා නම් මුල් වෙන හිත කියන්නේ මොකද්ද? විඥානය නම් දැනගැනීම නම් එනේ මොකද්ද දැනගැනීම? අන්න ඒ එකයි හොයන්න ඕන මොකක් හරි.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් සිත කය වචනය විඥාණයෙන් තොරව හට ගන්න බවක් නේ කියන්නේ නේද ස්වාමීන් වහන්ස?
ඒව එච්චර ගාව ගන්න එපා අම්මා.
ඒ කියන්නේ ඒක එච්චරම අවශ්‍යතාවයක් නෑ මගට එහෙමද ස්වාමීන් වහන්ස?
නෑනේ.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම අයිචාන දැන් ඔබ වහන්සේගෙන් මම කලින් වතාවක් ඇහුවා විඥාණය ගැන. ඒ කතා කරද්දි ඔබ වහන්සේ දේශනා කරා මට මතකයි මට ඒක හිතෙන් ඒක තමයි හරි. ඒ කියන්නේ කිසිම ඩවුට් එකක් නැහැ. ඒ කියන්නේ මේ අර මේ දකින්නකොට දිට්ඨ සුත මුත ස්වභාවයේදී විඥාණය හටගන්නේ. එතන විඥානය නැහැ. ඒ විඥානය හටගත්තනම් දැනුමක් එනවනේ. දැනගත්ත වෙනවනේ. දැනගන්නේ මොකක් හරි ලැබ ගන්න දෙයක් එක්කනේ. කියන්නේ කය හරි කය බව කොටසක් බව එහෙම නේ. එතකොට ඒ තත්වයේද සිත ස්වාමීන් වහන්සේ ඒකටත් සිත කියලාද කියන්නේ? නෑ. දිට්ඨ සුත මත නෑ නේද?
නෑ. දිට්ඨසුත විඤ්ඤාත කියලා කිව්වොත් විඤ්ඤාත කියලා කියන්නේ දැන ගැනීම නම් දැන ගැනීම කියන්නේ මොකද්ද?
ආ ඒක ඉතින් විඤ්ඤාණයට නෑ. ඉතින් දිට්ඨසුත මුත කියන ටික නුත් එතන ඒ ටික සිත නෙමෙයි. එහෙම
දිට්ඨි කියන්නේ දකිනවා කියන එක නේ.
දකිනවා කිය දැක්කට ඒ දකින වෙලාවට දැක්මේදී ඒක දැනගෙන විඥානය හටගෙන නැහැ නේ ස්වාමීන් වහන්ස. ඔව්. ඊට ඉස්සෙල්ල දැක්මක් ගැන නේ කියන්නේ. එතකොට දැනගත්ත ඒකනේ දිට්ඨි දිට්ඨමත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒක අපි දැක්කනම් ඒක ගැන ඉග්නෝ කර කියන්නේ ඒක. අර ඒ වගේ වචනයක් පාවිච්චි වෙනවා නේද ස්වාමීන් වහන්ස?
ඔව්. ඔ දැකීම දැකීමෙන් සීමා වුණා නම් හික්මුණා නම් දැන ගැනීමකට යන්නේ නැහැ. විඤ්ඤාතයකට යන්නේ නැහැ.
එයා. එහෙමයි නේද සාමිසාරි. හැබැයි ඒක සිත නෙමෙයි.
ඒකට
හැඟීමක් ආවේ නැහැ නේ නේද?
ඔ දැකීම නෝනේ.
හරි හරි ස්වාමීන් වහන්සේ පොතමයි. සාමිසාරි අර එතෙන්ට හැඟීමයි මේ මට ඒක වැටුණා. හැඟීමයි වේදනාවයි ආවේ නැහැ නේ එතෙන්ට. ඒ දෙක ආවේ නැහැ නේ.
ඒක එහෙම ගන්න යන්න එපා අම්මා. දිට්ඨ සුත මුත විඥාන කියලා දුන්නා නම් මොකක් හරි දිට්ඨිය කියන්නේ මොකද්ද හොයන්න යෑම විතර. දැන් අම්මා ඔය කියන විදිහට මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. මේක ඔය වුණොත් මෙන්න මේකට මේක මෙහෙම වෙනවා කියලා මේ පොඩි ගැළපීමකට දැනුම හෙවීමකට යෑමක් වෙනවා. විමසීම වෙනුවට දැනුම හෙවීමක් තමයි අම්මා එහෙම නොතින් ඉස්සරහට එන්නේ.
ඒකත් සත්‍ය තමයි ස්වාමීනාත. ඒ කියන්නේ මම හොයන්නේ läග ගන්න නෙමෙයි යන්න ඕපනින් එකක් මේ විවෘතයක් විවෘත වෙලා තියෙන රාමුවකට වැටෙන්නේ නැතුව කොනක් හොයා ගන්න ඕන නේ ස්වාමීනාත කඩාගෙන යන්න. ඒක පැත්තක් අන්න එහෙම එකක් මම මෙහෙුවේ සිතත් එක්ක නෑ ස්වාමීනාත මේ සමනි මම මෙහෙම කියනවා නම් අයිත් මට කියන්න වෙන්නේ නැත්නම් ඔබ වහන්සේගේ දේශනා පිළිවෙල දේශනා කරන විදියෙන් මට හිතෙන හැටියට මට එන විදියට බොහෝම සාන්තයි කරුණාවන්තයි ඒක අහනකොට තමන්නුත් හික්මෙනවා. ඉතින් ඔබ වහන්සේගේ ඒ ಗುಣ මේ මම ඉපදිලා තියෙන්නේ ඒ අනුව වෙන්න ඇති ධර්මය දෙන්නම වෙන්න ඇති මම ඒක ඉතාම උසස් පටසල්ලකනවා වහන්සේට සම්බුද්ධ සරණයි මනුත්තම ගමන සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
බොහොමකින් අර කියමනක් තියෙනවනේ අම්මා මේ දුවන හාව දෙන්නේ කල්ලාන ගියොත් ඒවා ඒහා වල්ලා ගන්නත් බෑ මේහා වල්ලා ගන්නත් බෑ කියලා කියන මේ කාවෙක් පස්සේ දුවන්න ඕන හෙම්පත් වෙනකන්නේ කොහොමද හෙම්පත් දෙන්නේ පිටිපස්සේ ඌවල්ලා ගන්නත් බෑ මූවල්ලා ගන්නත් බෑ. ඒ නිසා හිතගෙන හොයනවා නම් හිත කියන්නේ මොකද්ද කියලා හොයච්ච දෙන හිතගෙන හොයන්න යන්න ඕන. ඒකට මේ හිත දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන එක ඒක එක හාවෙක් හිත සිත කය වචනය කියලා උගන්නනකොට ඒක තව හාවෙක් අපි එහෙම කියමු උපමාවක එකක් කරමු දෙකක් රටා දෙකක් සිත කය වචනය කියලා උගන්නනකොට එතෙන්දි සිත කියන්නේ මොකද්ද කියලා හොයන්න යමු වීම. දිට සුත මුත විඤ්ඤාත කියනකොට එතෙන්දි දැනගන්නවා කියන්නේ මොකද්ද කියලා හෙවීම. අන්න එහෙම යමුනාම හොඳයි.
ඔව් එතන එතෙන් ලොකු සරණක් බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ මේ අර තිතිය කියන එක සම්බන්ධ කරගෙන තමයි ස්වාමීන් වහන්සේ. නාන්ස
ඔව් මාත්මයා කියන්න.
නාන්ස මේ තිතිය සම්බන්ධ කරගෙන තමයි සන්නාස මේ ප්‍රශ්නේ මට ඇතිලා තියෙන්නේ. සනදන් සීක මේ පෘථජනයාගේ தත්ත්වය බැලුවොත් එහෙම පෘථජනයාගේ තියෙන්නේ සාස්වත දෘෂ්ටියක්නේ. මම ඉන්නවා බාහිර තියෙනවා කියන හැඟීමනේ තියෙන්නේ සන්නාස. එතකොට දැන් සේකයාට තියෙන්නේ සේකයාට තියෙන ගෝචරත්වයේ තමා මේ සංකතේ කියන එක නිසානම. එතකොට මේ සංකතේ කියලා ගත්තාම මේ සංකතේ දැන් ගත්තාම එතන තියෙනවා අර ලක්ෂණ තුන ගත්තොත් උපාද තිති බංග කියන එක ගත්තොත් එහෙම සයන්හස එතන දැන් ලෝකයාට තියෙන්නේ උපාදයක් සහ තිතියක් සහ බංගයක් කියන එක. නමුත් මේ සේකයාට තියෙන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤතං පඤ්ඤායති කියලා එතන ප්‍රඥාවක් නේ අපි සයන්හස තියෙන්නේ. එතකොට ඒකේ අර තිතස්සඤ්ඤතං පඤ්ඤායති කියන එක ඒක අකටනේ දාලා තියෙන සයන්හස. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කියන එක මුලට දාලා අරක අකටනේ දාලා තියෙන. නමුත් සයන්හස මේ පුතඥයාක දාලා තියෙන සයන්හස උපාදේ මුලට සහ තිතිය මැදට වය අකට සයන්හස දාලා තියෙන. සයන්හස මෙතන මේ තිතිය කියන ඥාණය කියන එකයි උපාද කියන ඥාණයයි වය කියන ඥාණයයි සයන්හස දැනගත්තොත් මේ ඊතර වීමට සම්බන්ධ වෙනවා නේද සයන්හසේ. ඉතින් මේක මේ තිතිය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සයන්හස මේ සීකේ හා සම්බන්ධ මේ සංකතේ ලක්ෂණයක් විදිහට තියෙන තිතිය සයන්හස. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඔසාපේ අර සංකාරිතේ සහනේ කිරීම පොතේ බොහොම ලස්සනට සඳහන් කරලා තියෙනවා. ඔබතුමා මතක් කළා වගේම මේ දැන් ඔබ කච්චානකොත් සූත්‍රයේදී පැහැදිලි කරනවා ඒ බුජේනකෝ කච්චාන ලෝකෝ අතිතංචේව නතිතංච කියලා. එතකොට ලෝකයා මෙහෙවින්ම ඉන්නේ කච්චාන සංඝහන්සේට භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා මේ අතිතංචේව නතිතංච. ඇත්ත සහ නැත්ත කියන ඔන්නෝය දෙකේ තමයි ගිලගෙන එල්බගෙන ඉන්නේ. ඇත්ත සහ නැත කියන මේ දෘෂ්ටි දෙකේ තමයි ඉන්නේ. ඒ වගේම උතුම මතක් කළා වගේම තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි කතමානි තීනි. මහණෙනි සංකතයේ ලක්ෂණ තුනක් තියෙනවා කියලා පැහැදිලි කරලා දුන්නා. මොනවද ඒ? කතමානි තීනි මොකද ඒ? උපාදෝ පඤ්ඤායති ඉපදීමක් පැනවෙනවා. ඉපැත්මක් පැනවෙනවා. වයෝ පඤ්ඤායති වැයවීමක් පැනවෙනවා. පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති පැවැත්මේ අනිතාවයක්. අපි අර කලින් දවසකත් කතා කරානේ පැවැත්ම අනිතාවයක් කියන තැනට නෙමෙයි. ඒකට පැවැත්ම අනිතාවයක් නෙමෙයි පැවැත්මේ අනිතාවයක්. ඔබතුමා මතක් කරා වගේම ඒක හරිනම් උපාදෝ පඤ්ඤායති වලට පස්සේ මැදට ඕනනේ මොකද තිතස්සාඤ්ඤ සත්තම් පඤ්ඤාය තියෙන අපිට එන විදිහට. හැබැයි
එහෙමයි.
නමුත් තුන්වෙනි දෙවෙනි කාරණේට ඒක දෙන ඊළඟට ඕනනේ වයෝ පඤ්ඤාය තියෙන. නමුත් මේ එතෙන්දි උපාදෝ පඤ්ඤායති පැවැත්මක් පැනවෙනවා වයක් පැනවෙනවා පැවැත්මේ අනිතාවයක් පැනවෙනවා කියලා සංකතේ ලක්ෂණ තුන පෙන්නලා දීලා තියෙනවා. සංකත කියන්නේ සකස් වීම කියන තැනත් එක්කනේ. ඒක සකස් වීම පිළිබඳව පුත කියන්නේ සේකයා සේක කෙනෙක් භාවිත කළොත් තමයි උන උපාද වය දෙක ගැන කතා කරන්න වෙන්නේ. පැවැත්මකට අවකාශයක් ඉඩයක් ලැබෙන්නේ නැහැ.
එහෙමයි සනාප.
හැබැයි සේකයාගේ පැවැත්මක් තියෙනවනේ. සේකයා ඉන්න සේකයේගේ පැවැත්මක්. ඒතකොට ඉන්න සේකයාගේ පැවැත් ඉන්න සේකයාට ලෝකය ඇත කියලා හෝ නැත හෝ කියලා මේ භව්‍ය ස්වභාවයක් ගැන කතා කරන්න පුළුවන්ද?
බෑනේ
නේද? තියෙනවා හෝ නැහැ හෝ කියලා කියන්න බෑ. මොකද එයා මේ එයාට නුවණක් තියෙනවා. හැබැයි නුවණත් එක්කම එයා මාර්ග භාවිතය කර ගිහිල්ලත් නැහැ. හැබැයි පැවැත්මක් ගැන කතා නමුත් පැවැත්මක් තියෙනවා. ඉන්න සේකයාට පැවැත්මක් තියෙනවා. අන්න එතකොට එයාට ඇත සහ නැත කියන දෘෂ්ටි දෙක නැහැ. නමුත් එයා පැවැත්මකටයි යහු වෙලා ඉන්නේ.
එහෙමයි
සර්. පැවැත්ම තියෙනවා හෝ නැහැ කියනවා නෙමෙයි, පැන වෙනවා කියලා තමයි කියන්නේ. පැන වෙනවා, ප්‍රතිපැත්මක් පැන වෙනවා, වැයක් පැන වෙනවා, පැවැත්මේ අන්‍යත්වයක් වෙන අන්‍යත්වයක් පත්වීමක් වෙනම පෙන්නනවා. ඒතකොට අර තුන්වෙනුව තිතසඤ්ඤ සත්තම් පඤ්ඤායති කියලා පෙන්නල තියෙන්නේ අර සේකයා නුවණ භාවිත කරොත්. ඒතකොට ඉන්න සේකයා කියලා කතා කරන්න බැරි වෙනවා. එතකොට නුවණ භාවිත වීම. ඒතර නුවණ භාවිත වෙනකොට සේකයාගේ උනත් පැවැත්මට අවස්ථාවක් ගැන කතා කරන්න බැරි වෙනවා. පැවැත්මක් හෝ පැවැත්මේ අනිතාවයක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. එතකොට එයා සමුදය සහ වයයි දකින්නේ. විචක්ෂණයක යමු වෙද්දී සමුදය සහ වයයි දකින්නේ. ඒතර අන්න ඒ නිසා තමයි ඉතිමස්මින් ඉති අජත්තං වා කායේ ඔය සමුදය ධම්මානුපස්සීවා කායස්මින් නියති වය ධම්මානුපස්සීවා කායස්මින් ඊට පස්සේ සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් නියති කියලා මේ මහා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ.
එහමයි සර්.
අනේකට නුවණක් භාවිත වෙද්දී තමයි සමුදය වය. අර 1 2 3 හැටියට අපි නම් කරොත් සංකේතේ ලක්ෂණ වලින් 1 2 තමයි නුවණක් භාවිත වෙද්දී කතා කරන්නේ එළියට. නමුත් භාවිතයේ මේකයි කියලා සමුදේ වය කියලාවත් කියන්න බෑ. හැබැයි පැවැත්මක් එක්ක නුවණක පැවැත් ඉන්න කෙනෙකුගේ නුවණක පැවැත්මක් එක්ක එයා ඇත සහ නැත කියන අන්තවල නෑ. අන්න එතකොට තමයි ඔය ඉපැත්මක් පැන වෙනවා, වැයක් පැන වෙනවා, පැවැත්ම යන්නේ අත්‍යවශ්‍ය පැන වෙනවා කියලා යොදලා තියෙන්නේ. අන්න ඒ වගේ තැනකින් තමයි ගත යුත්තේ. ඉතින් අර ඒ නිසා අපි ඉන්න මට්ටමින් අපේ මහත්මයා යමු වෙන්න ඕන. මොකද්ද මේ පැවැත් මේ අන්‍යත්වය කියන්නේ කියලා මොකද්ද? අන්න එතන හෙවීමකට තමයි යන්න ඕන. හට ගන්නවා කියලා නේ කියන්නේ. තියෙනවා කියලා කියන්නේත් නෑ නේ.
නෑ.
හට ගන්නවා නම්
භවයක් නැහැ නේද සයන්නා?
භවයක් නැහැනේ. ඒ වචන හරි මහත්මයා, ඒ වචනේ තුලම තියෙනවා හට ගන්නවා නම් එතන භවයක් දෙන්නම බැහැ. තියෙනවා කියනවනේ මේ තිබිච් එකක් තියෙනවා කියනවත් නැහැ. නැතුව තිබිලා හට ගන්න තියෙනවා කියලානේ. හට ගන්නවා කියන වචන තුලම අර හට ගැනීම ඉස්මතු වෙනවා පොළොව
දැන් නේනවා එතනත් එක්ක. එහමයි සයනාන්සේ, මේ සයනාන්සේ එතකොට දැන් සීකයාගේ දර්ශනය සහ සීකයාගේ ගෝචරත්වය කියලා ගත්තොත් සීකයාගේ දර්ශනය කියන එක හැම වෙලාවෙම ඉන්නේ නැහැ වගේ සීකයාගේ ගෝචරත්වය හැම වෙලාවෙම තියෙනවා වගේ සයනාන්සේ ඉදිරිය තමයි තේරෙන්නේ. එතකොට ගෝචරත්වය තුළ ඉඳෙද්දි පවා ඒ සංකත ලක්ෂණයමයි තියෙන්නේ කියන එක දසයන්හන්සේ ඉස්මතු කරන්න හදන්නේ සයන්හන්සේ.
එතකොට එතනදී අපේ මහත්මිය දැන් මේ මෙන්න මේ වගේ දැන් අදහසක් ගත්තොත්ින් දැන් නිවීම ගැන කතා කරන්න බෑනේ.
එහමයි සයන්හන්සේ.
උඩින්ම ගත්තොත් ඉහළම ගත්තොත් නිවීම ගැන කතා කරන්න බෑ. මම මේ පණවල කියන මේ උඩ මැද යට කියලා හිමු කියන යන නිවීම ගැන කතා කරන්නත් බෑ. පුතඥයා ගැන කතා කරන්නවත් බෑ. එතකොට කොහොම කතා කරන්නවත් බෑනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මම දුක්ඛමේ උපජ්ජමානං උපජ්ජති දුක්ඛ නිරුජ්ජමානං නිරුජ්ජති. ඔච්චරයි. මහණෙනි මම පණවන්නේ මොකද්ද? බුදුජානකසේ පෙන්වලා දෙන දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති. දුක්ක්මයි හටගන්නවා නම් හටගන්නේ. දුක්ඛමේව දුක්ඛංග නිරුජ්ජමානං නිරුජ්ජති. දුක්ක්මයි නැති වෙනවා නම් නැති වෙන්නේ. එච්චරයි බුදුරජාණන් වහන්සේ සමස්තයක් හැටියට ඔබ සූත්‍ර ගණනාවක පච්චානගත සූත්‍රය තියෙන ඔච්චරමයි පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට නිරුද්ධ වෙනවා නම් දුක්ක්මයි නිරුද්ධ වෙන්නේ. නිරුජ්ජමානං නිරුජ්ජති. එතකොට එහෙනම් පෙන්නලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දුකක්මනේ. දුක කියන්නේ සකස් වීමක් නේ, සංකතයක් එකනේ කතා කරන්න වෙන්නේ.
හා එහෙමයි සන්නාස එක ගොඩක් වටිනවා. එහෙමයි.
අන්න ඒ වචන දෙද බුදුජානක හරි පුදුමයි, හරි ලස්සනයි. ඒ කියන්නේ දුකක්මයි උපදිනව නම් උපදින්නේ, නිරුද්ධ වෙනව නම් නිරුද්ධ වෙන්නේ දුකක්මයි. ඊට වඩා මුකුත් එහෙනම් ඔය දුකක්මයි උපදිනව නම් උපදින්නේ කියන වචනයට ඔය මේ කියන අපි පාවිච්චි කරන සියලුම කාරණාවන් ඇතුළත් කරන්න පුළුවන් නේද?
එහෙමයි සරණාංස.
එහෙනම් සංකතයත් එතනට යොමු කරන්න පුළුවන්. සංකතය කියලා කියන්නේ ඒ විදිහනේ. සබ්බේ සංඛාරා දුක්ඛාති. අන්න එතකොට අර සියලු සංස්කාරයන් දුකයි කියලානේ නුවණින් දකින්නේ. හැබැයි සංකාරය සංකාර කියලා කියන්නේ නුවණින් දකිද්දි, නමුත් නුවණක භාවිත නුවණක කියන්නේ මේක ගන්න ඕන මේ ගද මේ නුවණක් එක්ක කතා කරද්දි මේ ඉන්න කෙනෙක් ඉන්න ශේකයෙක් ගැන කතා කරන්න වෙනවනේ නේද?
එහෙමයි සන්නාස.
ඕ ඉතින් අර ස්වභාවය ගැන පෙන්නද්දි අරම තමයි ස්වභාවය ගැන කතා කරන්න වෙන්නේ.
එහෙමයි සන්නස. බොහොම පැහැදිලනා සන්නස. බොහොම පින් තිරුවන් සරණයි.
හොඳයි, තිරුවන් සරණයි. එතකොට ඔය සංකතයේ භාවිත වෙද්දි තමයි අර මේ උපාදෝ පඤ්ඤායිති වායෝ පඤ්ඤත උදය වය. අන්න එතකොට නුවණ භාවිත වෙනවා. නුවණ භාවිත වෙනවා. ඊට පස්සේ එතකොට නුවණ භාවිත වෙද්දී පැවැත්මක් ගැන කතා කරන්න පැවැත්මේ අන්‍යත්වය පැවැත්ම කතා කරොත් ඉතින් පැවැත්මේ වෙනස් වීමක් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මේ කතා කරන්නේ අපිට පේන අපිට තියෙන ඇත හෝ අපිට තියෙන නැත හෝ කියන තැනින් නෙමෙයි. අනේ එහෙම අදහසක් ගත්තොත් හරියි.